අත්හරිනවා කියලා කියනකොට ඒකෙන් අදහස් කරන්නේ මේ හුස්ම නොදැනී යාම කියන එකද? ඒ කියන්නේ ශාරීරික දැනීමක් හැටියට. එහෙම නැත්නම් ඒක සංකල්පයක් හැටියට දැන ගැනීමද? ගෞරවන venerable sir, when you say let go of the body, does it mean that we shouldn't feel the breath as a physical sensation, but rather know it as a concept?
That is a good question. As the breath disappears, what first happens is that you experience the breath through the fifth sense space, through the sense of touch. When the breath gets very, very refined, you do not experience it through the sense of touch. You experience it through the sense of mind. It's just a different sense space. You're experiencing the same thing through. You're not feeling it. You're knowing it. And that's usually what happens when you get to the fifth, sixth stages of anapana, when it becomes a delightful, blissful breath. It's actually not felt. It's known.
ඒක හද ප්‍රශ්නයක් කියලා උනාට සඳහන් කරන්නේ ඇත්තටම දැන් මුලින්ම මේ හුස්ම ගැනීමේදී සිදුවෙන්නේ තමන්ට ඒක ශාරීරිකව දැනෙන එක. නමුත් භාවනාවේදී සිදුවෙන්නේ ඒක දැනගන්න එක. එතකොට 6 වන 7 වන වගේ අවස්ථාවලදී ඊටම සතුට, ප්‍රීති, ප්‍රමෝද්‍ය ඇති වෙනකොට ඒක මනසින් දැනගන්නවා. ඒ නිසා ඒක ශාරීරික දැනීමක් නෙවෙයි, භවනාවේදී ඒක මනසින් දැන ගැනීමක් තමයි සිදු වෙන්නේ.
Just and that is why it's called citta sankhara, not kaya sankhara.
ඒ කාය සංස්කාර නෙවෙයි, එතකොට ඒ චිත්ත සංස්කාරයි. ඒ සියලු ප්‍රශ්නෙට තමයි උන්වහන්සේ කිව්වේ හොඳ ප්‍රශ්නයක් කියලා. ඒකත් අපි මතක තියාගන්න ඕනේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස, මා මේ ප්‍රශ්නේ යොමු කරන්නේ සංයුක්ත නිකායේ ඉන්ද්‍රිය සංයුත්තේ උන්නාහ බ්‍රාහ්මණ සූත්‍රය ආශ්‍රයෙන්. එහි දක්වා ඇති ආකාරයට පංච ඉන්ද්‍රියන් මනස පිරිසරණ කොට පවතින බවත්, මනස සතිය පිරිසරණ කොට පවතින බවත්, සතිය විමුක්තිය පිරිසරණ කොට පවතින බවත්, අවසානයේ විමුක්තිය නිබ්බාණය පිරිසරණ කොට පවතින බව සඳහන් වෙනවා. ඊට දක්වා ඇති ආකාරයට එම ධර්මතාවයන් එකිනෙකට ප්‍රත්‍ය වෙමින් නිබ්බාණයේ ගලා යන යාන්ත්‍රණය පහදා දෙන්න. කරුණාකර මෙව පැහැදිලි කිරීමේදී මනස, චිත්ත සහ සති යන යෙදුම්වල වෙනසද සඳහන් කරමින්ම පැහැදිලි කිරීම කරන්නේ නම් වෙනයි. Venerable sir, I put across this question according to one of the discourses in Sanyutta Nikaya. That is the sutra is called Unnaha Brahmana Sutra in Indriya Sanyutta. According to that discourse, five faculties are based on mind, and mind is based on mindfulness. Your consciousness is based on mindfulness, and mindfulness is vimukti. Vimukti is based on mindfulness, and Nibbana is based on vimukti. Therefore, how these things takes place? How is the process? How this process is taking place? Please explain. When you explain this, I would like to get to know the difference of different meaning of manasa, citta, and sati also.
Okay. Could you repeat those stages again from the...
Yes. According to that discourse, five faculties are based on, or maybe five senses. Five senses are based on mind.
Indriya. Yes.
The five senses is correct, no?
The five spiritual faculties.
Five faculties.
Yes, yeah.
Five faculties, right. Five faculties are based on mind. mind, mind is based on mindfulness, or consciousness is based on mindfulness. Vimukti is based on mindfulness. Yes. No, Pali word is given. Manas, Sati, Vimukti, Vimukti. And Nibbana is based on. Well, later on we can give an answer for this one.
Yes. There is a sequence there.
Yeah.
A sequence of development starting from the five indriyas.
Yes. Five indriyas.
And the next stage is
sati, then mindfulness, then nibbana.
What about citta? Where was citta in there? Five hindrances, then citta.
Then the sati.
Sati. Okay.
Yes. Moving to the nibbana.
Okay. Hello. I cannot recall that sutta, but without seeing it, I would say that the five spiritual faculties, they lead to the jhana where you are seeing the citta. This is actually where you understand what citta is. As I mentioned in that simile, the citta is like the emperor, and you understand what the citta is. And that will give rise to the mindfulness which is not just the awareness, but the mindfulness which recalls the Buddha's teachings. The sati has those two meanings in Pali, as I understand it. The awareness in the moment, but the from sarati, to recall and understand Buddha's teachings. So, from the citta, of getting and to know the citta, and together with recalling the Buddha's teachings, those two together will give rise to the enlightenment experience for freedom. Freedom from the defilements, from the kilesha. And from the freedom from kilesha, then obviously there will be nibbana, the cessation of, first of all, the defilements, the kilesha, and then the full nibbana of the five khandhas. So, from the perfection of the indriyas, that there one can get the jhana, the experience of the citta, and together with the recollection of the Buddha's teachings, you have the experience, you have the understanding, the right view. Together those will give rise to the experience of freedom, and from there nibbana. That is just an explanation without seeing the sutta.
මේ සූත්‍රය උන්වහන්සේ දැන් මේ වෙලාවේ එක පාඩම මතක් කරන් අමාරුයි. ඔවුත් උන්වහන්සේ පැහැදිලි කරන්නේ උන්වහන්සේ කියන අර සොල්දාදු වගේ මේ අධිරාජයාගේ උපමාව මතක තියාගන්න මනස කියලා කියන්නේ අර අධිරාජයා වගේ. එතකොට මේ මනස තුලින් ඒ දැනගැනීම කියන අදහස මුල් කරගෙන සිහිය ඒ දෙකකට එකතු කරගෙන ඊළඟට විමුක්තිය නිදහස් වීම විමුක්තිය ඇති කරගෙන ඒ තුළින් නිවන් මඟට පිවිසෙන ආකාරය ගැන තමයි උන්වහන්සේ මේ ප්‍රශ්නයේදී කෙටියෙන් මතක් කරේ සූත්‍රය බලන්නේ නැතුව. නිහඬතාවය කොහොමද උපයෝගී කරගන්නේ ධ්‍යාන වලටපත් වීම? How can the sound of silence be useful to get into jhanas?
Okay. The sound of silence was used by Ajahn Sumedho as a way of focusing the mind on one thing instead of allowing the mind to wander. It can be a preliminary exercise, but it should be abandoned pretty soon. As long as the mind is pretty still, then you can let go of focusing on the so-called sound of silence, and then go on to the breath and develop meditation according to the Buddha. So it is good as a preliminary exercise, just to settle the mind down, but not to take it. But then, once the mind is settled, to go on the usual path.
සබ්දේ නිහඬතාවයේ කියන මේක මේ අජාන් ෂා හම්දුරංගේ ආර්යයන් සුමේධ හම්දුරංගේ උපදේශයක්. එතකොට මේක මූලික අවස්ථාවේ භාවනාව කරන මූලික අවස්ථාවේදී තමන් සංයමය ඇති කරගන්න තමයි මේක පාවිච්චි කරන්නේ. නමුත් ආපහු තමන් ඒ මූලික දේ සිදු කරගත්තට පස්සේ නැවතත් ඒ භාවනාවේ නිවැරදි විදියට අපි කියමුකෝ හුස්ම පිළිබඳ අවධානය යොමු කරනවා නම් ඒක ගැන අවධානය යොමු කරගෙන යනවා අර මනස සංසුන් කරගන්න පාවිච්චි කරන ක්‍රමය. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සිත සහ මනසේ සංයුතිය පහදා දෙන්න. වෙනු පරිසර what is the constituent of mind and consciousness? Explain.
Okay. I'm not quite sure what you mean, but consciousness is of six types, and mind is one of the six types of consciousness. One of the insights one has when one gets to jhana is to understand what pure mind consciousness is, without all the other five consciousnesses interfering. And afterwards, when one emerges and the other five senses are active, then you understand that what we take as seeing is a combination of sight consciousness followed by mind consciousness. We see and then we know we saw. We hear and then we know we heard. And this is because mind consciousness follows after all the other five senses. It gives a sense of sameness. There is something in common between seeing, hearing, smelling, tasting and touch. What is in common is the mind consciousness follows so quickly afterwards. We feel and then we know we felt. And that gives the illusion that this is just consciousness rather than totally separate entities. Seeing is very, very different than hearing. It is a different phenomenon than smelling and tasting and touching. But because mind consciousness comes afterwards, it gives an illusion of sameness. And from sameness, the illusion of a continuity of consciousness, which forms a basis of the misperception of a continual knower as self. Seeing consciousness like grains of sand on the beach. From a distance, it looks like a continuity. You go close and they're just individual particles, individual moments of consciousness which don't even touch.
එතකොට දැන් මනස ආයතන අපි දන්නවා විඥාන චක්කු විඥාන සෝතු විඥාන කාණ විඥාන ඒ ආදි වශයෙන් ඒ විදිහට විඥාන තියෙනවා. ඒකෙන් එකක් තමයි මේ හිත කියලා කියන්නේ. එතකොට දැන් අපිට රූපයක් පේනකොට මේ විඥාණය මුල් වෙන ඇසේ තියෙන විඥාණයයි මනසේ තියෙන විඥාණය මේ දෙක එකට එකතු වෙනවා. එතකොට මනසේ විඥාණය පස්සේ තමයි එන්නේ. එතකොට දැන් රූපයක් දකිනවා, ශබ්දයක් ඇහෙනවා. ඒ විදිහට දැන් ওই රූපයක් දකිනවා කියන එකේදී ඒ විඥාණය ඇසේ හටගන්න විඥාණයට පසුව මේ අපි දැනගන්නේ අපි දැක්කා කියලා දැනගන්නේ අර මනසේ විඥාණය. ඒකෙන් තමයි දැනගන්නේ. නැත්තම් ඇසේ විඥාණය වෙනම තියෙනවා. මනසේ විඥාණයෙන් තමයි දැනගන්නේ දැක්කා කියලා. එතකොට මේක විශේෂයෙන්ම මේක මේ ප්‍රපංචය ගැන විස්තර කරනකොට දැන් අර හරියට වෙරළක තියෙන වැලි වගේ ඒවා ඈතින් ඉඳලා බලනකොට වැලි සමූහයක් වගේ පේනවා. නමුත් ඒව එක 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 කොටස්. ඒ විදිහට තමයි මේක තේරුම් ගන්න තියෙන්නේ. ඒක තමයි සංකීර්ණ අවස්ථාව. ගරුණීය ස්වාමීන් වහන්සේ භාවනාව තුළින් මේ ආත්මයේ හෝ පෙර භවයන්වල කරපු අකුසල කර්ම අහෝසි වීමේ ප්‍රවණතාවයක් තිබේද? ඒ කෙටියෙන් විස්තර කරන මෙන් ඉල්ලමි. Venerable sir, can we just stop giving results of the unwholesome actions by meditation? Would you mind explaining it in a nutshell?
Many unwholesome karmas of the past we can let go of. There are so many of them, they're inexhaustible. So why do you choose to bring up the bad karma of the past? Instead, why not choose to bring up the good karma of the past? You can do that, which means that you can build up inspiration and energy for the use of this meditation practice. Just even reflecting on your sila, on your dana, your chaga from the past, is a way of bringing up good karma from the past and experiencing its results. When you dwell on what someone did to you or what you did, you bring up bad karma from the past. You have a lot of influence on what karma arises in this present moment by how you use your mind. Obviously there is some karma which will come up anyway, so strong. But a lot of bad karma, you can actually choose to let go of. You can choose to bring up. Once you understand that, you can understand how you can bring up the good karma. Reflect upon it, inspire yourself, and that will give you a big boost in meditation. To the time you become a so-one. And when you become a so-one, much bad karma from the past is ahosi karma. Will not come up again. Why is a soul one able to let go of so much? Because the idea of identity of a self that owns the past karma is seen through as an illusion. Because you see non-self, then you can really let go. And the first thing you let go of is the bad karma of your past.
භාවනාවේදී ඒ පසුගිය අකුසල කර්මයන් අහෝසි කරන්න පුළුවන්කම තියෙනවා. භාවනා කිරීමෙන් ඒවා අයින් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් කුමකටද අපි ඒ පසුගිය අකුසල කර්මයන් මේ ඉදිරියට අරගෙන යන්නේ? අපිට තියෙනවා ඊට වඩා හොඳ කර්ම මතක් කරගන්න, හොඳ දේවල්. දන් දෙන්න පුළුවන්, පරිත්‍යාග කරන්න පුළුවන්, ඒ වගේ හොඳ දේවල් අපි කරගන්නවා. එතකොට ඒ නිසා දැන් මේ මොහොතේ අපි ජීවත් වෙනකොට අර පසුගිය කර්ම ගැන අපි සිහිපත් කරන්න යන හොඳ නැහැ අකුසල කර්ම ගැන. විශේෂයෙන්ම භාවනා කිරීමෙන් අපිට සෝවාන් තත්ත්වයටපත් වෙන්න පුළුවන්. සෝවාන් තත්ත්වයටපත් වුණාට පස්සේ ඔබගේ බොහෝ කර්ම අහෝසි කර්ම බවටපත් වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස, ඔබගේ මේ භාවනා උපදෙස් පිළිබඳව බොහොම පුණ්‍යානුමෝදනා කරනවා. අද උදෑසන දේශනයේදී ඔබ සඳහන් කළා හුස්ම දැලීමට පෙර අපි මේ මොහොතේ දැනීම පිළිබඳව නැත්නම් මේ මොහොත පිළිබඳව අවධානය යොමු කරන්න ඕන කියලා. මගේ ඇස් දෙක තියාගත්තට පස්සේ මට ඇහෙන කියන්නේ ශ්‍රවණය වීම තාම තදින් දැනෙනවා. එතකොට මම කොහොමද ඒ தත්ත්වය තුළ වර්තමානයේ හිත පවත්වා ගන්නේ? Venerable Ajahn Brahm, thank you for your valuable meditation guidance. You mentioned today morning talk that before we start to watch the breath, we should try to establish present moment awareness. When my eyes are closed, I find that my hearing sense is very strong. How can I establish present moment awareness in such a situation?
Yes. It is very many people who have trouble setting their mind down can use the awareness of the hearing of the sound of the wind, the sound of the birds, the sound of the dogs, because sound or those experiences only exist in the present moment, and sound leaves no residue. It's the thinking which leaves residue. So when you listen to sound, the bird stops singing very quickly, the dog stops barking, the traffic vanishes. So being aware of sound helps focus you in the present moment. It's very useful, especially for people who have difficulties. So in retreats I teach in the West, I tell people who have difficulty settling down, go outside, walk in the forest and listen to the sound of the birds. And that focuses them in the moment. Then afterwards they can come and just watch their breath, the breath happening now. So you can use sound in the very beginning to settle the mind in the moment. Also many people use feelings in the body to settle their mind, because even the sensations in the body do not leave much of a residue. The ache, the pain, the itch, the heat, the cold is there and it disappears almost immediately. However, of those two I prefer listening to the birds, because the birds are always very beautiful. My body often aches, and so by watching the feelings in the body it can give rise to lots of negativity. Listening to the birds inspires one.
මේ ශබ්ද ඇහෙන එක බොහෝ අයට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් සමහර වෙලාවට කෙනෙක් කතා කරනහම බල්ලෙක් වුණාම මේ වගේ දේවල් ඇහෙනවා. ඒක තමන්ට බලපෑම් ඇති වෙනවා තමයි. ඉතින් මේකදී මම කියන්නේ සමහරවිට ඔබ ගිහිල්ලා ඔය ගුරුල්ලෝ කෑ ගන්න හැමතේම අහම් කන් දෙන්න. අහම් කන් දීලා ආපහු භාවනාව පටන් ගන්න. එතකොට ඒ විදිහට කරගෙන යනකොට ක්‍රමක්‍රමයෙන් මේ භාවනාවට අවධානය යොමු කරගන්න ලැබෙනවා. ඒ වගේම මේ ශරීරයේ වේදනාව හට ගන්නවා. මේ කාරණා දෙක අමාරු කාරණා දෙක. ඉතින් ඒ වුණාට භාවනාවට සිත යොමු කරගත්තට පස්සේ ඔබට ඒකෙන් අත්මිතෙන්ද පුළුවන්කම තියෙනවා. විශේෂම කුරුල්ල ගෑවීම වගේ එකක් හරි මිහිරි අත්දැකීමක්. ඒක හොම්තන් දීලා ඊට පස්සේ ඔබට පුළුවන්කම තියෙනවා මේ භාවනාවට සිත යොමු කරගන්න. This is the final
one.
භාවනාවේදී ගෞරවනීය ස්වාමීන් වහන්සේ භාවනාවේදී දිහි අය හැටියට අපි අතීතය අනාගතය යන්න අත්හැරලා දාන්නේ කොහොමද? මොකද අපිට එදිනදා ජීවිතය ගත කරනකොට අපි අතීතයේ දෙස බලලා අපි අනාගතේ ගොඩනගා ගන්න වෙනවා. Venerable sir, as layman, how can we face the challenge of letting go the future and the past while meditating? And having to look at the future and learn from the past in our day-to-day lives.
Okay. It's when you are eating your food, you're not watching your breath. You're watching the food. When you're driving the car, you're driving the car. So when you are meditating, make sure that meditation is a special activity. When you're meditating, it's not doing business. So you can compartmentalize your life. This is my meditation. This is my work. This is my sleep. If you do that when you are working, you have plenty of time to meditate. When you're meditating, it's in present moment. When you're at work, you know, you're planning, you're remembering. So don't do the wrong thing at the wrong time. Some people, when they've been on a retreat, when they're driving their car back home, they're just watching the breath going in, watching the breath going out, crash. So when you're driving the car, you should be watching the traffic, not your breath. And so, just when, in a few weeks, in a week or two's time, I will be going to the airport to catch a plane back to Australia. When I do that, I cannot just present moment awareness, present moment awareness. If I do that, I will miss my plane. So when I'm at the aircraft, very aware of the future and how many minutes I've got left to catch that plane. So So there are times when you meditate and you are very peaceful and still. And there are times when you live in the world and do your duties.
විශේෂයෙන්ම ගිහි පින්නත් අය දැන් මේ භාවනා කරනකොට තමන් හරියට වෙන් කරගන්න ඕන භාවනා කරන කාලය. එතකොට ගෘහස්ථ කටයුතු සහ භාවනා කරන එක. ඒක ගෘහස්ථ කටයුතු කරනකොට සරසුන් හදනකොට අනිවාර්යයෙන්ම ඔබට අතීතයේ දේවල් වලින් අත්දැකීම් ගන්න ඒ වගේ දේවල් සිදු වෙනවා. එතකොට ඔබ දැනගන්න ඕන වාහනේ පදවනකොට දැන් මම මේ වාහනේ පදවමින් ඉන්නේ කියලා. වාහනේ පදවන වෙලාවේදී හුස්ම රැල්ල දිස බලන් ගියොත් එහෙම වාහනේ හැප්පෙනවා. ඉතින් ඒ නිසා මේ ඒ වෙලාවට කරන්න තියෙන කටයුතු බෙදා ගන්න ඕන. ඒතර භාවනා කරන්න වෙනම වෙලාව වෙන් කර ගන්න ඕන. ඒ අනිකුත් කටයුතු හරියට වෙන් කර ගන්න ඕන. ඒතර මේ ගැටලුවට මොන දෙන්න වෙන්නේ නැහැ. දැන් මම දැන් ඕස්ට්‍රේලියාවට යන්න මම දැන් ගුවන්තොට පොල්ට යනවා. ගුවන්තොට පොල්ට යන වෙලාවේ දැන් මම මේ මොහොතේ කියලා මේ හුස්ම පොද ගැන බලබල ඉදියොත් මට ගුවන් යානයේ මේට නැග ගන්න හම්බෙන්නේ නැහැ. මම ඒ වෙලාවේ බලන්නේ දැන් කොච්චර වෙලාවක් තියෙනවද ගුවන් යානයේට ගොඩ වෙන්න කියලා. ඒ නිසා මේ විදිහට ඒ මොහොතේ දැන් මේ වෙලාවේ කරගන්න තියෙන දේ ඒ භාවනා කරන වෙලාවට තමයි අර විදිහේ දැන් හිත පිහිටුවා ගන්න කියලා කියන්නේ. ඒක වරද්ද ගන්න එපා. හරි එහෙනම් දැනට ලැබිලා තියෙන ප්‍රශ්න ප්‍රමාණය අවසානයි. The questions are over. Thank you very much for your explanation with a lot of patience for us.
Very good.
සෑම දිනකටම තුරුම් සරණයි.